අදත් අපි සුපුරුදු පරිදි මේ අඟහරුවාදා දින පැවැත්වෙන කුජදා හමු ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් අදත් අප සමග ඉතාමත් කරුණාවෙන් අපි කෙරේ අනුකම්පාවෙන් අපගේ ස්වාමීන් වහන්සේ තමගේ නවසර හනුමඩල ඥානවීම ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාරව මේ ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා හැම දෙනාම වෙනුවෙන්. ඒ වගේම අපගේ මේ සාකච්ඡාව මෙහෙවන මේ සාකච්ඡාව සම්පූර්ණ සම්බන්ධීකරණය පවත්වන මහාචාර්ය රවි කොග්ගගේ මහතා තාම සම්බන්ධ වෙලා නොහිටියත් අපි තිමාවත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එමනම් අපි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කර පවත්වාගෙන යන ලෙස අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ අනුශ්‍රය ආශ්‍රව සහ ඒවා අතර මේ චෛතසික වලට සම්බන්ධයක් තියෙනවද කියලා?
තෙරුවන් සරණයි. අනුශ්‍රයයි ආශ්‍රවයි අතර වෙනස තමයි හෙවෙන්නේ නේද?
අනුශ්‍රයයි ආශ්‍රවයි අතර වෙනස සහ ඒවා චෛතසික වලට යම් බලපෑමක් තියෙනවද කියන්නේ?
චෛතසික වලට බලපෑමක් තියෙනවද කියන එක හොඳයි. අනුසය සහ ආශ්‍රව කියන අපි ඉස්සලායි වචන අරගෙන බලමු. දැන් ඒ අනුසය කියන වචනය කියන්නේ සූත්‍ර ගණනාවකම මේ අපිට කතා කරන්න පුළුවන්. මේ අනුසය කියලා කියන්නේ මේ අනුසය කියන වචනයත් එක්ක ගත්තට පස්සේ මම මෙන්න මෙහෙම කාරණයක් කියන්නම්. දැන් වේදන්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා සැප වේදනාවේ රාග අනුසය පිළිබඳව, ඒ වගේම දුක්ඛ වේදනාවත් එක්ක කතා කරනකොට ඒකේ දුක්ඛ වේදනාවේ පටිඝානුසයත් එක්ක, නොදුක් නොසුව වේදනාවත් එක්ක කතා කරනවා අවිජ්ජානුසය ගැන. මේ පිළිබඳව අනුසය කියලා කියන කාරණයක් එක්ක එතෙන්දී වේදන සූත්‍රයේදී කතා කරනවා. අපහු සූත්‍ර ගණනාවකම මේකේ අනුසය පිළිබඳව කතා කරන විශේෂයෙන්ම මදුපිණ්ඩික සූත්‍රයේදී අනුසය පිළිබඳව කතා කරනවා. මම මේ නිදර්ශන හැටියට කතා කරන්නේ. ඊළඟට කච්චානගොට්ට සූත්‍රය ගත්තා. ඒකෙදි අනුසය පිළිබඳව කතා කරනවා. අනුශය කියලා කියන්නේ හට ගැනීමේ හැකියාව. ඊළඟට අපිට ආයේ චේතනා සූත්‍රයේදී මේ අනුශය පිළිබඳව කතා කරනවා. යංච චේතේති යංච පකප්පේති යංච නානුසේති කියලා. අර කියන්නේ අපි ඒ සූත්‍රයේදී පැහැදිලි කරනවා යමක් චේතේති හිතයිද පකප්පේති ප්‍රකල්පනය කරයිද. අර හිතනවා කියන එකත් ඒ වගේම ප්‍රකල්පනය කරනවා කියන කාරණයක් අපිට ටිකක් ප්‍රකටයි. හැබැයි හිතීම චේතේති කියන හිතීම, ඊටපස්සේ පකප්පේති කියන ප්‍රකල්පනය. කල්පනය කියන්නේ කල්පනා කරන ස්වභාවය. ප්‍රකල්පනය කියවට පස්සේ ඊට වඩා තීව්‍රතරයි. ඒ දෙක අපිට කියන්නේ සිතනවා ඊට පස්සේ ප්‍රකල්පනය කරන කියන කාරණාවල් ප්‍රකට නොවුනත් කෙනෙක් අනුසේති කියන මට්ටමේදී කෙනෙක්ට සසරට එකතු වෙන බව කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අනුසේති කියන වචනින් කියන්නේ ප්‍රකට නොවන්නට පුළුවනි. හැබැයි හටගැනීමේ හැකියාව තියෙනවා. මම මේකට මං අනුසයට පුංචි පොඩි කැනරළු මට්ටමේ ලෝකයේ මට්ටමේ උපමාවක් කියන්නම් යම් අදහසක් ගන්න. දැන් අපි හිතමු ඒකට පුංචි උදාහරණයක්. අපි හිතමු මෙහෙම දැන් ලැමිනේට් කරපු කොළයක් තියෙනවා. ඊට පස්සේ එතනම තියෙනවා අපි අතපිහදාන කොළයක්, සර්වියට් පේපර් එකක් වගේ එකක් තියෙනවා. දැන් ඒ දෙකෙන් අරගත්තට පස්සේ දැන් ඒක දැන් ඩොමිනේට් කරපු කොලයක් ඊළඟට කළු මට්ටමේ උපමාවක් ඊපස්සේ සර්වියට් පේපර් එකක් තියෙනකොට මේ සුර තියෙනවා දැන් මගේ මේ සුර තියෙනවා කියලා හිතන්න මං ඉන්න තැන තියෙනවා කියලා හිතන්න එතකොට දැන් ඒකේ වතුර දාන්නේ නැහැ මම වතුර වක් කරන්නේ නැති වුණාට පස්සේ ලැමිනේට් කරපු කොලයක් ඒ වගේ තෙමෙන්නේ නැහැ ඒ වගේම අර සර්වියට් පේපර් එක තෙමෙන්නේ නැහැ. ඇයි ඒ වතුර වත් කරන්නේ නැති නිසා ඒ අවස්ථාවේදී. ඊළඟට ඔන්න කෙනෙක් වතුර වත් කරනවා. අර ලැමිනේට් කරපු කොලයටත් ඊළඟට මේ මොකද්ද සර්වියට් පේපර් එකටත් දෙකටම වතුර වත් කරනවා කියන එක තමයි. දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන කාරණේ තමයි සර්වියට් පේපර් එක පුරාවට වතුර උනා ගන්නවා. වතුර උනා ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඔය දැන් ඒ දෙවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මොකද්ද? වතුරවත් නොකරපු අවස්ථාව. ඊළඟට දෙවෙනි අවස්ථාව මම මේ උපමාවේ හැටියට කිව්වේ වතුරවත් කරාට පස්සේ සර්වියට් පේපර් එකට වතුර උරා ගන්නවා. හැබැයි ඔතනදී පළවෙනි අවස්ථාවේදී වතුර උරා ගන්නේ නැහැ. හැබැයි එතකොට කියන්න වෙන්නේ මොකද්ද සර්වියට් පේපර් එකේ වතුර නැහැ කියලා. මොකද්ද එතකොට කියන්න වෙන්නේ? පළවෙනි අවස්ථාවේ කියන්නේ සර්වියට් එකේ සර්වියට් පේපර් එකේ වතුර නැහැ කියලා. දෙවෙනි අවස්ථාවේදී කියන්නේ වතුර තියෙනවා කියලා. හරි. පළවෙනි අවස්ථාවේදී වතුර නැති වුණාට එතන මොකද තිබුණේ? වතුර නැති වුණාට වතුර උනා ගැනීමේ හැකියාව තිබුණා. මොකද්ද? වතුර උනා ගැනීමේ හැකියාව තිබුණා. අන්නේ උදාහරණේ උපමාව පොඩ්ඩක් හිතාගන්න. ඒ වගේ දැන් මේ වෙලාවේ දැන් හිතන්න දැන් ඔබට මට මේ වෙලාවේ දැන් ධර්මය අහන වෙලාවේ රාගය ඇති වෙච්ච වෙලාවක්ද? නෑ. ඇත්තටම රාගය ඇති වෙන නම් මොකද්ද වෙන්න ඕන? මේ වෙලාවේ සුබ නිමිත්තකුයි අයෝනිසෝ මානසිකාරයයි එක්කනේ රාගය හටගන්නේ. දැන් මේ වෙලාවේ සුබ නිමිත්තයි අයෝනිසෝ මානසිකාරයයි එක්ක අපිට මේ රාගය උත්පාදනය වෙන්න හේතු සකස් වෙලා නැහැනේ නේද? දැන් අපි තුමු දැන් ඊටත් වඩා ටිකක් තද ස්වභාවයෙන් කතා කරුත් අපි තරහ කියන දේ දැන් පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි එක තමයි අපිට තරහ හටගන්නේ. එතකොට දැන් අපිට දැන් අපි මෙතන ඉන්න කාටද තරහ කියලා දැන් අපිටම තරහ ගිහිලා නැහැ කියලා තරහ ඇවිත් නැහැ කියලා. හැබැයි දැන් ඇත්තටම අපිට තරහ තියෙනවද? නෑ. හැබැයි මොකද්ද? තරහ හටගැනීමේ හැකියාව තියෙනවනේ. මොකද්ද? දැන් මේ වෙලාවේ දැන් අර සර්වියට් එකට සර්වියට් පේපර් එකට වතුර නොදෑවට මොකද්ද? වතුර කියන්නේ වතුර දානවා කියන හේතුව සකස් වෙනකොට මොකද්ද වෙන්නේ? උනා ගැනීම සිද්ධ වෙනවා. හැබැයි වතුර වත් කරන්න කලින් උනා ගැනීමේ හැකියාව තියෙනවා නේද? වතුර නැහැ පළවෙනි අවස්ථාවේ. හැබැයි උනා ගැනීමේ හැකියාව තියෙනවනේ. මොකද්ද? උනා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ අනුශය මට්ටමත් අර ඒක උපමා ඒක රළු මට්ටමේ උපමාවක්. උපමාවකින් සමස්ත කාරණේම තේරුම් ගන්න බැරි බව පින්වත් ඔබ දන්නවා. අන්නර දැන් අපි මොකද මම ඒකෙන් එහෙම කියන හේතුව දැන් මට නැති වුණාට රාගය ද්වේෂය ඒ වුණාට ඉන්න මට ඒක නිදන්ගතව තැම්පත් වෙලා තියෙනවා කියන අදහසක් අපිට යනවා. ඒ නිසා අපි ලොකු නොයිකුත් උත්සාහ ගන්නවා අපි නේද? මොනවද ගන්න උත්සාහ? ඔය හැංගිලා තියෙන තරහ නැති කරන්න නම් මෛත්‍රිය වගේ දෙයක් වඩන්න ඕන. වඩලා නැති කරන්න කියන්නේ මෛත්‍රිය නරක නැහැ. මෛත්‍රිය හොඳයි. හැබැයි අපේ දෘෂ්ටියක් තියෙනවා අපි මේ තරහ හැංගිලා තියෙනවා. අන්න ඒක මේ නැති කරන්න මෙහෙම කරන්න ඕන කියලා. ඊටසේ තව හිතනවා මෙහෙම හිතියට මගේ ගාව මේ රාගය තියෙනවා. මේ දැන් නැති වුණාට රාගය තියෙනොත් රාගය මොකද්ද? තින්න කෙනෙක්ට රාගය හැංගිලා නිදන් ගතව තියෙනවා. ඔය කිව්වට ඒක නැති වෙන අසුබ වගේ දෙයක් වඩන්න ඕන වගේ. අර එහෙම ඇත්තටම අපිට මේ දහම මේ කාලයක් තිස්සේ ඇහෙන නිසානේ මෙහෙම අපි වගේ අදහස් වලට යන්නේ නැහැ, උත්සාහ දරන්නේ නැත්තේ. නමුත් ඇත්තටම අපි මේ මං හිතන්නේ මෙතන ඉන්න අපි කවුරුත් දෙනා මං මේ භික්ෂුවක් හැටියටත් පින්වතුන් කාලාන්තරයක් තිස්සේ දහම අහන අය හැටියටත් අපි ඒ වගේ අත්හදා බැලීම් කරන්න උත්සාහ දරන්න ඇති නේද? අන්න ඒ නිසායි ඒ පදනමින් කිව්වේ. මොකද අපි යනවා අන්න ඉන්න මට තියෙන රාගය, තියෙන ද්වේෂය අන්න තියෙනවා. ඒක නැති කරන්න මෙහෙම මෙහෙම ප්‍රතිපදා කරොත් හොඳයි නේද වගේ අදහසකට යන්න පුළුවන්කම තියෙනවා නේද? හැබැයි අනුෂය කියන එකට අර මේ උපමාවත් එක්ක අදහස ගන්න, අර සර්වියට් පේපර් එකට මේ නැත්නම් ස්පොන්ජ් එකකට වගේ එකට වතුරවත් නොකලාට, දැන් වතුරවත් කරපු නැති වෙලාවේ වතුර නැහැ. හැබැයි වතුර උනා ගැනීමේ, වතුර උරා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ දැන් අපිට මේ දැන් අපි මෙහෙම කියමු, රාග අනුෂය, ඊට පස්සේ දේශානු පටිගානුෂය, ඊට පස්සේ අවිජ්ජානුෂය, අන්නේ ඒ හට ගැනීමේ හැකියාවෙන් යුක්ත බවකින් අදහසක් ගනිමු. අනුසේති කියන වචනයත් එක්ක අපේ අතිපූජනීය ලොකු සාමිනහන්සේ මතක් කරනවා, අර ලැබ ගන්නා ස්වභාවය, අර ලැබ ගන්නා ස්වභාවයත් එක්ක කතා කරනවා. ඇත්තටම අනුසේ පිළිබඳව මම වාචික වශයෙන් මෙහෙම සිහිපත් කළාට අනුසේති කතා කළ හැක්කේ නානුසේතිත් එක්කයි, න අනුසේතිත් එක්කයි. ඒ කියන්නේ නානුසේති කියන නුවණක් එක්ක විතරයි අනුසේති ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක ඇත්තරම අනුශේ මෙන්න මේකයි කියලා මම මෙන්න මෙහිමයි කියලා විග්‍රහයක් දෙන්න ගියපු ගමන්ම මොකද වෙන්නේ? අන්න එතකොට අපි උත්තරයක් සකස් කරගන්නවා, මේ කියන්නේ මෙන්න මේකනේ කියලා අදහසක් ගන්න පුළුවන්. නමුත් ඒක අර යම් අදහසක් විතරයි උපමාවකින් කුළු ගන්නවන්න උත්සාහ ගත්තේ. අනුශේ පිළිබඳව කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්තරම අනුශේ සම්බන්ධයෙන් නුවණක් එක්ක තමයි කතා කරන්නේ. ඒක නිකන් මම පොඩි තව ඒකටත් මම පොංචි උපමාවක් කියන්නම්. දැන් අපි හිතමු දැන් කරුවලයිනේ. දැන් කරුවල වෙලාවේ මම මේක ගිය සතියේත් මම සිහිපත් කරායි කියලායි මගේ මතකය. කරුවල වෙලාවේ පින්තුනේ මම මේ ලයිට් එකට ස්විච් එක මේ ලයිට් එකක් දාන හදනවා. ඇයි මම ලයිට් එක දාන්නේ? අඳුර පළවා හැරලා ආලෝකේ උපදවන්න. මම මොකද කරන්න ඕන? ලයිට් මට තියෙන්නේ ස්විච් එක ඔන් කරන්නනේ. එතකොට මං අමුතෙන් ආලෝක මේ අඳුර ඔයා යන්න, ඔයා ගිහිල්ලා, ඔයා අපිට ගිහිල්ලා ආලෝකය ඔයා එන්න කියලා අපි ඕක දෙක දෙසරයකට කරනවද? අඳුර පැත්තකට තල්ලු කරලා ආලෝකය ඔයා එන්න කියලා එයා ගෙන්නව ගන්නවද? නෑ. හැබැයි අදාළ කෘත්‍ය වෙනකොට ඒ කියන්නේ අඳුර දුරලා ආලෝකයේ උදා වෙනවා. අපි හිතමු මෙන්න මෙහෙම කාරණයක්. තවත් මේ කාරණයක් කතා කරන්නම්කෝ. දැන් ඔන්න මට අවශ්‍යයි මේ මම ඉන්න ස්ථානය අපිරිසිදුයි. එහෙම හිතමු. ඒ අපිරිසිදු වෙද්දී මොකද්ද කරන්නේ? මට ඕන මේක පිරිසිදු කරන්න. පිරිසිදු කරන්න මම කරන්න ඕන මොකද්ද? පිරිසිදු කරන්න නම් කුණුගොඩ අයින් කරන්න ඕන. දැන් කුණුගොඩ අයින් කරන එකම මොකද්ද? කුණුගොඩ අයින් කරන එකටම කියනවා මොකද්ද? පිරිසිදු කරනවා කියලා නේ. පිරිසිදු කරනවා කියලා කරන්නේ මොකද්ද? පිරිසිදු කරනවා කියලා කරන්නේ කුණුගොඩ අයින් කරන එකමයි. අන්න ඒ වගේ එහෙමතනේ අනුෂය පිළිබඳව, අනුෂය කියලා කියන්නේ අර ලැබ ගන්නා ගතිය, හට ගැනීමේ හැකියාවත් එක ඒකේ තහවුරු වෙන ගතිය පිළිබඳව අපි මේ මට්ටමින් මේ විදිහට කතා කරාට ඒක අනුසේ නානුසේතිත් න අනුසේතිත් එකයි. න අනුසේති කියලා කියන්නේ අනුෂය තිබිලා නැති වුණා හෝ මේ අනුෂය තාම ආවේ නැති නිසා හෝ නෙමෙයි, අනුෂය නැහැ කියන නුවණින් දැකලා ඊතර වීමක් නුවණක් එක්ක විතරයි අනුශේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනුශේ පිළිබඳව සූත්‍ර ගණනාවකම ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඊළඟට ආශ්‍රව, ආශ්‍රව කියන වචනයත් එක්ක කතා කරාට පස්සේ ආශ්‍රව කියන වචනයත් එගත්තට පස්සේ අර කියන්නේ සත්‍යය සසර ඇදගෙන යන්නේ ආශ්‍රව නිසා බව නිබ්බේධික පරියාය සූත්‍රයේ නිබ්බේධික සූත්‍රයේ පැහැදිලි කරනවනේ. කියන්නේ සත්‍යය සසර ඇදගෙන යන්නේ පින්පව් කියන කාරණා නෙවෙයි, අවිද්‍යාව කියන ආශ්‍රවය නිසා සත්‍යය සසර ඇදගෙන යනවා කියලා පැහැදිලි කරනවා. ඊළඟට ආශ්‍රව පිළිබඳව විග්‍රහයක් මේ නොනිසි ලෙස මේ කියන්නේ වැරදි විදියට මෙනෙහි කිරීම නිසා අයෝනිසෝ මනසිකාරය නිසා ආශ්‍රවයන් වර්ධනය වෙන ආකාරය, ඊට පස්සේ මෙනෙහි කළ යුත්ත මෙනෙහි කිරීමත් මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි නොකිරීමත් නිසා ආශ්‍රවශය වන බව, එවැගේම මෙනෙහි කළ යුත්ත මෙනෙහි නොකිරීමත් මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි කිරීමත් නිසා ආශ්‍රවයන් අභිවර්ධනය වෙන බව, සම්බාශ්‍රව සම්බ කියන්නේ සියලු ආශ්‍රව කියන්නේ ආශ්‍රව පිළිබඳව සඳහන් වෙන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ සූත්‍රයේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව තුනක් පිළිබඳව සඳහන් කරනවා. ඉතින් ඒකදී දස්සනා පහතබ්බා දර්ශනින් පහණය කළ යුතු ආශ්‍රව පිළිබඳව ඔය විදිහට සිහිපත් කරනවා. ඒක ආශ්‍රව පිළිබඳව සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් කරනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව. ආසවංච පජානාති, ආසව සමුදයංච පජානාති, ආසව නිරෝධංච පජානාති, ආසව නිරෝධ ගාමිනී පටිපදාංච පජානාති කියලා. අර ඒ එතනත් එක්කත් සිහිපත් කරනවා පින්වතුනේ. අර එතනත් ඒ ආශ්‍රව පිළිබඳව එතෙන්දිත් අපිට කතා කරන්න වෙන්නේ මොකද්ද? ආසවංච පජානාති, ආශ්‍රව පිළිබඳව නෝනක් එක්ක තමයි එතෙන්දිත් අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් දැන් මෙච්චර වෙලා ආශ්‍රව කියලා කියන්නේ අර හුරු පුරුදු ගතිය. අපේ අතිපූජනීය වන්දනීය අපේ ලොකු සයින්හන්සේකට දවසක් මෙන්න මේ වගේ උපමාවක් කිව්වා. තව උපමා ගොඩාක් කිව්වා. මේ දැන් ඔන්න මං ඉන්න තැන ඔරලෝසුවක් තියෙනවා. ඒ ඔරලෝසුව මට හරදර නිසා මං ඒක බිත්තියේ අහ පැත්තෙන් ගහනවා. ඒක ඇත්තරම මමමයි මේක අනිත් පැත්තෙන් ගහන්නේ. ඇයි? මේක මට පේන්නේ නැති නිසා මං ඉන්න තැනට. හැබැයි මං මාසයක් දෙකක් තුනක් හතරක් අවුරුදු ගාණක් මේක බැලුව කියලා හිතන්නකෝ. දැන් මමම වෙනස් කරපු ඔරලෝසුව දිහා ඇතරම මං ඇවිල්ලා හුරු පුරුද්දට මොකද කරන්නේ? අනු හුරු පුරුද්දට මට හුරු පුරුදු තැන දිහාමයි ඔරලෝසුව බැලෙන්නේ. ඒ වගේ අපි දන්නේ නැහැ මේ අනන්ත සංසාරයේ අපි කොච්චර දුර ආවද කියලා. කොහොමද කියන්නේ? අපි දන්නේ නැහැ. නමුත් එක දෙයක් දනෝ, සසර ගමන් කරන වගක් නම් දන්නෝ, කෙලවරක් දන්නේ නැහැ කියන්න. නමුත් සසර යන බව මේ අපි හුරු පුරුදු ගාතිකත්වයන්, අපි හුරු පුරුදු කරපු ස්වභාවයන් ස්වરૂපයන් අපි පුරුද්ද තියෙනවා. අන්නේ ස්වභාවයක් අර හුරු පුරුදු ගතියක් එක ආශ්‍රව කතා කරන්න පුළුවන්. තාර මේ පල්වෙන දේවල් එක අර මැද සාර පල්වීමත් එක අර ඒක අර තියෙන මැදසාර නැති වදෙහි දුර්ගන්ධයේ එක අර එහෙම කතා කරන්නේ නැහැ. අන්නේ වගේ අර හුරු පුරුද්දක් එක කියන කාරණයක් එක්කත් ඒ කාරණේ පිළිබඳව කතා කරේ ආශ්‍රව. ඒකට පින්තුනේ අනුශේ පිළිබඳව කතා කරන්න වෙන්නේ නානුසේතින අනුසේති අනුසය නවීම සම්බන්ධ මාර්ග ඥානයත් සමගම සමානයි. ඒ වගේම ආශ්‍රව පිළිබඳව කතා කරද්දී දැන් සම්මාදිට්ඨිය සූත්‍රයේදී ආශ්‍රව පිළිබඳව කතා කරද්දී ඒ ආශ්‍රව ගැන කතා කරන්නේ අනාශ්‍රව නිවීමට කියන අනාසව. එහෙම නැත්නම් කීනාසව කියන කියනවනේ. අනාසව, කීනාසව එහෙම පැහැදිලි කරනවනේ නේද? ඒ නිවීමට. එතකොට ආශ්‍රව පිළිබඳව යම් අදහසක් අපි මේ පිටින් ඉඳගෙන මේ පැත්තෙන් ඉඳගෙන යම් අදහසක් කතා කරනවා නම් ඒ කතා කරන මොන කාරණෙත් එකද? නුනෝනින් වැරදි විදිහට මේකයි මේකයි කියන අපි නම් කිරීමක් තමයි ඇත්තටම කරන්නේ. ඇත්තටම ආශ්‍රව පිළිබඳව කතා කළ හැකි නුවණක් එක්ක තමයි. හැබැයි නුවණකින් වෙන්නේ මොකද්ද? නුවණකින් සිද්ධ වෙන්නේ එතරවීමේ කෘත්‍ය. එතකොට මෙන්න මේකයි අනාශ්‍රව කියලා කොහොමද පෙන්වන්නේ? එහෙම වුණොත් මෙන්න මේකයි ආශ්‍රව තියෙන්නේ කියලා කිව්වොත් පින්වතුනි මොකද්ද වෙන්නේ? මේ ආශ්‍රව තියෙනවා, ආශ්‍රව භුක්ති විඳින කෙනෙක් ඉන්නවා, ඒ ඉන්න කෙනාට තියෙන ආශ්‍රව නැති වෙනවා කියලා වැරදි දෘෂ්ටි කෝණයකට, වැරදි මානයකට අපි යන්න පුළුවන්. නමුත් ඒ අපි වරදවා ගත්ත කියන්නේ කම නිසාම අපේ පැවැත්මක් කියන කාරණය එක ඉස්සරහට ඉදිරියට යෑමක් පිළිබඳව කතා කරන්න පුළුවන්. අපේ සුනන්ද මහත්මිය අහපු කාරණය තමයි ඒකත් චෛතසිකත් අතර සම්බන්ධය මොකද? ඒ චෛතසික කියලා කියන්නේ සිත චේතසික කියන්නේ සිතට අයත් කියන එකනේ. ඉතින් ඒ නිසා මේ ඔය ආශ්‍රව වේවා, එහෙම නැත්නම් අනුශය වේවා, ඒ කතා කරන හැම කාරණයක්ම සිත සිතුවිලිත් එක්ක සසර පැවැත්මත් එක්ක තමයි ඒ පිළිබඳව ඇදගෙන යාමක් එක්ක කතා කරන්න වෙන්නේ. ඉතින් චෛතසික කියන්නේ සිතට අයත් දේවල්නේ. ඉතින් සසර පවතින අපිට එහා සම්බන්ධව අපිට මේ ඒ චෛතසිකත් එක්ක සම්බන්ධතාවය, ඉතින් සසර පවත්නාත් එක්ම මේවා මේ ධර්මතාවත් එක්ක අපිට මේ සසරේ ඒව වර්ධවා ගැනීමක් එක්ක තමයි මේ ලක්ෂණ පිළිබඳව කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් තවදුරටත් එහෙමකට කමක් නැහැ. හොඳයි, තිරුවන් සරණයි.
තිරුවන්
සරණයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි හැම දිනකටම. දැන් ස්වාමීන් වහන්සේ මේ ඒ පිළිතුර එක්ක මම මෙහෙම හිතුවොත් ස්වාමීන් වහන්සේ කොහොමද? ඒ කියන්නේ දැන් අනුසය කියන එක පංච උපාදාන ස්කන්ධය, එහෙම නැත්නම් ස්කන්ධවල තියෙන චෛතසික එකක් හරි මම දන්නේ නැහැ. ඒ කියන්නේ එක විස්තර කරලා නිකක් පංච උපාදාන ස්කන්ධයේ සමග තියෙන එකක්ද? එතකොට තියෙන එකක් වගේ මට හැඟුණේ. එතකොට පංච උපාදාන ස්කන්ධය උපාදාන කරගන්නකොට මේ ආශ්‍රව කියන එක එනවද? එහෙමද ඒක පිළිගත යුත්තේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි, මම මේ කුජදාහමුව ආරම්භ කරන කාලෙදිම මේ පැහැදිලි කරපු පුංචි මේ උපමාවක් තිබුණා. මේක ටිකක් මේ පරණ උපමාවක්. මේ උපමාව පොඩ්ඩක්ම ආයි මතක් කරන්නම්. මොකද සමහර කාරණාවල් ඒ කුළු ගන්නන්න හදන කාරණාවට කලක් කියලා යනකොට ඒකෙන් කියන කාරණාව තවත් අර්ථයේ තීව්‍ර වෙන නිසා මේකෙ මෙහෙම කතාවක් කියන්නම්කෝ. අපි දන්නවා දැන් ලංකාවේ කාලයකට කලින්, වසර ගණනාවකට කලින් අපේ රටේ ආන්දෝලනයක් සිදුවීමක් වුණානේ. ඒ තමයි අර කතෝලික මේ ප්‍රජාවට මේ එල්ල වුණා, ඔය මොනවද පාස්කු ප්‍රහාරයක් එල්ල වුණානේ ඒ නමින් හඳුන්වන්නේ කාරණේ. ඉතින් ඒ නිසා රට පුරා තිබුණ මේ නන්නා දුන්න පාර්සල් පිළිබඳව, ඊට පස්සේ සමහර රට බෑග් ඉල්ලගෙන ගියොත් ඒ බෑග් ඉල්ලන අය පිළිබඳව ලොකු විමසිල්ලක්, ඊට පස්සේ මූණ වහගෙන ගියොත් මේක හරි බයක් තිබුණා. ඔය විදිහට නන්නා දුන්න කවර දැක්කොත් අපි මට මතකයි මං වැඩ හිටපු ස්ථානයක මේ හරි කලබලයක්. මම ඉතාම පෞද්ගලික කාරණයක්, මේ එහෙම නන්නාඳුන කෙනෙක් එක් නන්නාඳුන බෑග් එකක් ගෙනල්ලා සීල් ගත්ත අය පවා හරියට මේ කැළඹුණා. මොකද්ද දන්නේ නැහැ ආගමික ස්ථානවලට මෙහිමයි මේ අපේ රට අකර්මණ්‍ය කරන්න පවා ඒ කාරණේ ඒ දවස්වල හේතුන්. මම මේ ඇත්තටම මේ දත්ත ටිකක්තර උතුරු ටිකක් කියනවා මම නෙවෙයි, මම මේ යම් කාරණයක් කුළු ගන්න මේ කාරණේ කියන්නේ. එතකොට ඒ කාලේ දැන් අපේ රටේ දැන් එහෙම හරි සංවේදී කාරණා වලින් පවා කෙනෙක් සමහර වෙලාවට වැරදි විදියට මේ ප්‍රයෝජන ගන්නවනේ. ඉතින් කොහොම හරි එක කෙනෙක් පිරිසක් කොහමද මිනන්නාඳුනු පාර්සලයක් කියලා තිබුණා. ඔය මේ අගනගරයේ පැත්තට වෙන මේ සත්‍ය කාරණයක් ඇත්ත කතාවක්. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ හිටපු අය කොයිතරම් බය වෙන්නේ නැදනේ, විශාල පාර්සලයක්. මේකට හොඳට ඕම බය වුණා. බය වෙලා සසල වෙලා මේක එකයි එකයි නමයට කතා කරලා පස්සේ බෝම්බ නිෂ්ක්‍රියංශ වලට කතා කරන්නට ඇති. ඉන්න මිනිස්සු ගෙවල් දොරවල් තියෙන ඒවා අතහැරලා දාලා ගිහිල්ලා ওই විදිහට මහා විශාල කටයුතු ටිකක් සිද්ධ වුණා. මහා කලබගැනියක් මිනිස්සු අතර ලොකු මේ ත්‍රාසය, බීතිය, කුතුහලය, නොසන්සුන්කම, මහා කතාබහක් ඇති වුණා. මම මේ හිම අනේකේ කතාබහ, ත්‍රාසය, බීතිය මහා ව්‍යාකූල බවක් ඇති වුණා. අන්තිමේදී මොකද උනේ? ඉතින් මේක නිෂ්ක්‍රිය කරන්න ආරක්ෂක අංශවල විශේෂ පළපුරුද්ද ඇති, පළපුරුද්ද තියෙන නිලධාරීන් ආරක්ෂක අංශයේ ආවා. දැන් මේක නිකන් අය ඇවිල්ලා මේක කරන්න මොකුත් බැහැනේ. අර පළපුරුද්ද තියෙන අය ඇවිල්ලා මොකද කරේ? මේ සැක කටයුතු භාජනය සමයින මේ පාර්සලය, නන්නාඳුනන සැක කටයුතු පාර්සලය මේ එක ලිහලා බැලුවා. ලියන බලන්දි ඇත්තටම ඊයම් කොලේක වගේ කරලා එහෙම තිබිලා තියෙන්නේ. ඇත්තටම ලියන බලන්දි මොකද්ද? අර විහිළුවට අනවශ්‍ය විහිළුවක් වගේ කාරණයක්. මේ අර අපි ගෙවල් බඳින්න ගන්න ගඩොල්කට අර බ්ලොක් ගල් දෙකක් කැට ගහලා තමයි තියෙන්නේ. දැන් මේක ලියලා බැලුවා. ලියලා බැලුවට පස්සේ මේකේ මේ තියෙන බොරුව, මේ තිබිච්ච මේ කතාව හැමෝගේ මාතරට ගියා. දැන් කවුරු එන්න පුළුවන් අය ඇවිල්ලා බැලුවා මේ. දැන් මොකද්ද වෙන්නේ? දැන් අර බෝම්බයක් නිසා ආරක්ෂක අංශ වලට කතා කරපුවා. ඇංගලේ රත් වෙලා මිනිස්සු කලබල වෙලා කතා ඇතේලා මුළු පළාතම සසල වෙලා බීතියට පත්වෙච්ච මහා කතන්දර ගොඩක් තිබුණනේ. අන්නේ කතන්දර ටික කොහොම ටිකම දැන් මොකද්ද වෙන්නේ?
කුකුත් නැහැ.
ඒ කතාව මොකක්වත් නැහනේ. ඒ කතාව මොකුත් නැහැ. දැන් ඇයි ඒ කතන්දර මොකුත් නැති වෙන්න හේතුව? අම්මා බෝම්බේ
තිබුණේ
නැති නිසා. තිබුණේ නැහැ කියලා කියන්නේ බෝම්බේ තිබිලා උපුරලා ගියාද? එහෙම නැත්නම් ඒ බෝම්බ තිබිලා නැති වුණාද?
බෝම්බයක්ම තිබුණේ නැහැ.
අන්න බෝම්බයක්ම තිබුණේ නැහැනේ. එහෙනම් මොකද? බෝම්බයක් පිළිබඳව කතාවක් නැත්. බ්ලොග් ගල් දෙකක් තන්නේ තිබුණේ. දැන් බ්ලොග් ගල් සම්බන්ධව නෙවෙයි මිනිසුන් අතර කතාව, බෝම්බයක් සම්බන්ධයෙන්නේ. අන්න ඒ වගේ කතාවක් නැති තැන, බෝම්බේ කියලා කතාවක් කොතන නැහෙනේ තැන, කතාවක් නැති තැන මිනිස්සු කතාවක් ඇති කරගත්තා. නේ. දකින්න කලින්, ලිහලා බලන්න කලින් මොකද උනේ? ලිහල බලන්න කලින් කතාවක් ඇති වුණා. හැබැයි ලිහල බලද්දී කතාවක් නැති තැන කතාවක් ඇති වෙලා තිබුණනේ. හැබැයි කතාවක් නැති තැන ලිහල බලන මේකට අර කතාව කොහොම මොකද උනේ? නිෂ්ප්‍රභ වෙලා ගියා. බෝම්බයක් තිබුණා නැති වුණාවත්, බෝම්බේ පුපුරලා නැති වුණාවත් නේ කතාවක් නේ, කතාව ඉවරයි එතන. අන්න ඒක උනේ මොකක් නිසාද? අන්න ඒක ඒක මේ ඒ කතාවේ කතාව නැති උනේ දැකපු නිසා, බලපු නිසානේ, විමර්ශනය කරලා. හැබැයි ඒක සාමාන්‍ය මිනිස්සු කියලා ඕක බලන්නේ නැහැ. ඒකට එහෙනම් අපි ගිහිල්ලා ලියලා ඇත්තම බෝම්බයක් තිබුණා මේ පිපිරුවත් ඉවරයිනේ. ඒකට විශේෂ හැකියාවක් තියෙන මේ උපමාවක් නිසා විශේෂ හැකියාවක් එක තමයි මේ පිරිස කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ. අන්නේ වගේ පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනට ලස්සනට අර මෝහ සම්බන්ධිනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති, උදාන පාළිය දෙන ගාතාවක්. මෝහයත් එක්ක සම්බන්ධ වෙච්ච මිනිස්සු ලෝකය බබ්බ රූපෝ දිස්සති. බබ්බ රූපෝ දිස්සති කියන්නේ භව්‍ය ස්වරූපයෙන්ම තමයි දකින්නේ. අන දැන් මෙහි වැහිලා නේ තිබුණේ. දැන් අර බෝම්බේ වැහිලා තිබිච්ච එකට තමයි මෝහ සම්බන්ධිනෝ කියලා කිව්වේ. උපමාවේ උපමේය බබ්බ රූපෝව දිස්සති. අන බෝම්බයක් තියෙනවා කියලා හිතාගත්තා වගේ මේ ලෝකේ හැම කාරණයක්ම තියෙනවා කියලා තමයි හිතන්නේ. උපදි සම්බන්ධිනව බාලෝ තමසා පරිවාරතෝ. උපදීන් හා බැඳිච්ච ලැබීම් එක මොනවා හරි ලැබීම් එක බැඳිච්ච බාලයා තමසා පරිවාරිතා. තමසා පරිවාරිතා කියලා කියන්නේ අන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. ඒ අය අන්ධකාරයෙන්ම වැහිච්ච නිකන් අර බ්ලොග් අන්ධකාර කවරින් වැහිච්ච වගේ. මේ ඊට වඩා මේ බරපතල කාර්යයක් මේ කියන්නේ තමසා පරිවාරිතා අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ. ඒ නිසාම සස්සතෝ විය කායති. සාශ්වතමින් කායති වැටෙහි. මෙතන බෝම්බයක් මැදී නැයි හිතන්න මේ කතාව ඒ කාලේ සසල වෙලා මේක බ්‍රාන්ත් වෙලා බයබිරාන්ත් වෙලා ඉන්නේ හිටියේ අනිවාර්යම බෝම්බයක් කියලායි සසල. හැබැයි පස්සතෝ නත්ති කිංචනං. පස්සතෝ දකින කල්හි දකින විට නත්ති කිංචනං. කිසිවක් නැහැ. ඒ කිසිවක් නැහැ කියලා කියන්නේ අර මං කලින් කිව්වේ බෝම්බයක් කලින් තිබිලා දැන් නැහැවත් මේ තිවිල කුඩු වෙලා නැති වුණාවත් එන්න තියෙන නිසා නැවත් නෙමෙයි නැහැ. ඒකේ එතන බෝම්බි කතාවක් නෑ. හැබැයි ඒක දකින්නකොට මොකද්ද වෙන්නේ? තියෙනවා. සස්සතෝ විය කාය. ඒ කියන්නේ සාශ තියෙනවා කියලා හැඟුණට පස්සතෝ නැත්ති කිංචනං දකින්නකොට නැත්ති කිංචනං කතාවක් නෑ. කිසිවක් නෑ. කිසිවක් නෑ කියලා කියන්නේ තිවිල නැති වුණා නෙමෙයි කියන එක මම පැහැදිලි කරා. අන්න ඒ වගේ පින්වතුනේ දැන් පංච උපාදානස්කන්ධ කියන හැරි ආයතන කියලා හරි පටවියාපෝ තේජෝ ආයෝ හරි අන්න අපි මොනවද කරන්නේ? අපි හිතන්නේ මේව තියෙනවයි කියලා. මේ තියෙන දේවල් වලට උපාදාන වෙනවද? උපාදාන වෙන්නේ නැද්ද? ඒක හරියට නිකන් අර මේ බ්ලොග් ගල් දෙකක් තිබිච්ච තැන මේ බෝම්බයක් තියෙනවයි කියලා හිතාගෙන ඔය බෝම්බේ මේ වයර් කපන්න ඕන මෙන්න මේ දැන් මේ ඕක මේක මේක ගිනිහිලා පුපුරවා හරින්න ඕන. එහෙම නැත්නම් ඕක පිපිරුණොත් මෙන්න මෙහෙම විනාශ වෙයි කියලා. අන්න එහෙම කතා කරනවා වගේ වැඩක් නේද? ඉතින් අන්න ඒ වගේ තමයි මොකද්ද? අන්න ඒ වගේ තමයි අපිත් ලෝකේ අපේ නුකුසයිනාතේ බොහොම කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්නේ. අපි ලෝකයක් කියලා ගොලෝ අපි කෙනෙක් ඉන්නවා. ඒක ඉන්න කෙනා ලෝකයක් පනව ගන්නවා. ඒ ලෝකෙන් අයින් වෙන්න ධර්මයක් උපයෝගී කරගන්නවා. ධර්මයේ දෙයක් කරගෙන ඉන්න කෙනෙක් ඉන්න ලෝකෙන් අයින් වෙන්න දරන්නා වූ උත්සාහයක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි මේකේ අපි දැකිය යුත්තේ මොකද්ද? අපි කියන්නේ අපි බැලීමයි කළ යුත්තේ. දැකීමයි දැකීමටයි අපි යොමු විය යුත්තේ. අන්නේ දැකීමට අවශ්‍ය ප්‍රඥාවේ ඇස නේද අපි පහද ගන්නවා. ඇත්තටම අපි කරන්න ඕන මේ බෝම්බයක් තියෙනවා. බෝම්බේ වයර කපන්න යන්න ඕනේ. මේක කොහට හරි ගිහිල්ලා මූදරවත් දාලා පුපුරවන්න ඕනේ. ඒ වැඩේද එහෙම නැත්නම් මේකට කලියොත් මේක ලියලා බලන්න. ඒ කියන්නේ අපිට ලියලා බලන්න බෑ. ඒක ලියන බල කියන්නේ. හැබැයි අපට උනත් ලියලා බලන්න පුළුවන්. මේ උපමාවේ හැටියට විශේෂ හැකියාවක් තියෙන කෙනාට ලියලා බලන්න පුළුවන් නේ.
එහෙමයි.
ලියලා අන්න ඒ හැකියාව ඇති. ඒ වගේ ලිහල බලද්දී අන්න ලිහල බැලීම් බලද්දී ආයි කතාවේ කතාවක් නැහෙනේ. අන්න ඒ වගේ අපිත් කරන්න ඕන. අපි ලියන්න ඕන. මොනවද ලියන්න ඕන? මේ අපේ විවෘත කරන්න ඕන. විවෘත කරන්න ඕන ප්‍රඥාවේ ඇස. නිසා නුවණ උපද්දවා ගැනීමට මොකද්ද කළ යුතුවන්නේ? අන්නේ ඒ කළ යුත්තයි ඇත්තරම කරන්න ඕන. ඉතින් මම ওই පොඩි කලිනුත් කියලා එක හුරු පුරුදු උපමාවක් කිව්වේ. ඒකේ සර්වකාලීන වටිනාකමක් ඇතයි කියලා අදහසකුත් එක්ක. අන්න ඒ වගේ දැන් එහෙම වුණොත් තමයි අපි පංච උපාදානස්කන්ධයට මෙහිම වෙනවද මෙහිම වෙනවද මෙහිම වෙනවද නැත්නම් මෙහිම වෙනවද කියලා එහෙම වාද විවාද ඇති වෙනවා. හැබැයි එහිමයි කියලා එහෙනම් ඒකින් වෙන්නේ මෙන්න මේකනේ කියලා ඒක මෙහිම දෙයක් කියලා ඒක පැත්තකට කරන්න තියෙනවා. නෑ නෑ, භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ වැදගත්කම තියෙන්නෙම මෙන්න මේ ප්‍රඥාවේ නැනනුවර විවෘත කරගන්න. අන්න ඒකට මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ වචනය ඇහෙද්දී බුදු පියාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම වචනය ඇහෙද්දී මොකද්ද අපි කළ යුත්තේ? ඒට අනුවම භාග්‍යතුන් වහන්සේ අපිට බාහිරින් වචනයක් විතරයි දෙන්නේ. පරතෝ ഘോഷය භාග්‍යතුන් වහන්සේ ඒ වචන දෙන්නේ කාටද? මේ සෝතාපන්නයන්ටද? මුලින්ම නෑ, පෘථග්ජන අපිට. පෘථග්ජන අපිට තියෙන හැබැයි ප්‍රශ්නයකට අපේ ගෝචරත්වයට ලං කරලා අපේ අත්දැකීමට ලං කරලා භාග්‍යතුන් වහන්සේ දානවා. හැබැයි අපේ ගෝචරත්වයට ලං වෙන විදිහට දේශනා කරන්නේ අපිට ලං වෙන විදිහටද නැත්නම් අපිට ලං කරලා කතා කරන්නේ අපේ කෝණය වෙනස් වෙන විදිහටද? අපේ කෝණය වෙනස් වෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වචන ලං කරන්නේ. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. ඔය ඇත්ත හොඳටම දන්න කතා දෙකක් කියවතින් අඟුලිමාලට කියනවා නවතින්න, මම නැවතින්න, ඔබ නවතින්න කියලා. අඟුලිමාල කල්පනා කරා මේ ශ්‍රමණයන් වහන්සේ වේගෙන් වැඩම කරනවා, මම මේ හති දාලා වැටෙන ඉන්නවානේ. හැබැයි ඒ ඇහුනේ මොකද්ද? අත්දැකීමට කතා කරේනේ. කාගේද? අඟුලිමාලගේ අත්දැකීම. දිවීමයි නැවතීමයි සම්බන්ධයෙන් කතා කරේ. නමුත් මේ තමන්ගේ අත්දැකීමට තමයි කතා කරේ. හැබැයි පට පිට වගේ නිකන් පරස්පරයි වගේ. මේ මම මේ වැටිලා ඉන්නෝ භාග්‍යතුන් වහන්සේ වේගින් වැඩම කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, මට පැහැදිලි කරනවා මොකද්ද? භාග්‍යතුන් වහන්සේ නතර වුණාලු මට නතර වෙන්න කියනවා. ඒක හරි මේ නිකන් මගේ අත්දැකීමයි. ඒක ඒ ශ්‍රමණයන් වහන්සේකින් අහපු ඇහිච්ච කාරණේ දෙකක් මේ. දැන් ඒක අන්න එතන මොකද්ද? හිතන්න යමක් ඉස්මතු වුණා. එහෙනම් බාහිරෙන් යමක් ඇහෙද්දී ඒ ඇහෙන කාරණේට හිතන්න යමක් ඉස්මතු වෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩයකින් කවදාවත් අම්මා අපිට එන්නේ අපිට ගැළපෙන එක. ආ මේක වෙන්නේ මෙහෙමයි, මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා වගේ දෙයක්ද? එහෙම නැත්නම් ඒ තුල තියෙන්නේම අපේ අත්දැකීම් වලට කතා කරලා සමීප කරලා කතා කරාට හිතන්නම යමක් ඉස්මතු කිරීමක්ද? හිතන්නම යමක් ඉස්මතු කිරීමක්මයි කරන්නේ. දැන් මේ බලන්නකෝ, අපේ කොගරගේ සරොත් නිතරම මතු කරන මේ කතාවන් බලන්න. මේ ශ්‍රමණවරු මේ ගොවිතැන් කරන්නේ නැහැනේ. කෝ උදැල්, කෝ යුග නපුර, කෝ යොත, කෝ මොකද්ද කුඹුර. හැබැයි කිනෝ මේ මොකද්ද මේ කසිබාරද්ද ජට් වාජිට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. මොකද්ද මතක් කරන්නේ? අහම්පි මමද කසාමිච්ච වපාමිච්ච කසිත්වාච්ච වපිත්වාච්ච බුංජාමි. ඔව් මමත් මේ කෘෂිකර්මාන්ත කරනවා, මමත් වපුරනවා, මමත් කෘෂිකර්මාන්තය නියලිලා මමත් වපුරන තමයි බුංජාමි අනුභව කරන්නේ. එතකොට දැන් කසිබාරද්වාජයට ආවේ මොකද්ද? ඔහුගේ අත්දැකීමට තමයි කතා කරේ. හැබැයි එහි කතා කරාට මොකද්ද? ඒ කතා කරාට එයාගේ අත්දැකීමට ලං කරාට එයාගේ අත්දැකීමට නොපෑහෙන කාරණයක් සිහිපත් කරේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නොපෑහෙන කාරණයක් හැටියට ලං කරාට ඒක එයාව මුලා විදාන අසත්‍යද්ද පැහැදිලි කරේ. හොඳට යහපතට හරිමකට ගන්න හෝ නෑ සත්‍යයක්. භාග්‍යතුන් වහන්සේ අඟුලිමාලට කිව්වේ මම සත්ව ඝාතනයෙන් නතර වුණා, ඔබත් නතර වෙන. ඒක ඇත්ත. ඔව් මම කෘෂිකර්මාන්තයෙන්, මගේ මොකද සද්ධාමේ ජන්තකෝ උට්ටේ පඤ්ඤාමේ යුග නංගලං. එහෙම ඉරේසා මනෝය ඔය විදිහට පැහැදිලි කරනවනේ. අන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේ නමකගෙන් අපිට බාහිරෙන් මොකද්ද ඇහෙන්නේ? ඇහෙන කාරණේ තමයි බාහිරෙන් ඇහෙන්නේ පින්වතනේ වචනය, බුද්ධ වචනයක්. එතර වීම පිණිස උපකාර වන්න පරතෝ ഘോഷයක් ලැබෙන්නේම මොකක් පිණිසටද? යෝනිසෝ මානසිකාරේ උත්පාදනය වීමටයි. ඒ කියන්නේ අපේ හිතීම කියන දෙයට අනුරූපව හිතීම නේද? ඇහෙන දෙයට අනුරූපව විමර්ශනයේ ඉස්මතු කරන්න. ඇහෙන දෙයට අනුරූපව විචක්ෂණයේ උත්පාදනය වෙන. ඇහෙන දෙයට අනුරූපව පටිපුච්ඡා විනිතාව ඉස්මතු වෙන්න. අන්න ඒකත් එක්ක තමයි කෙනෙකුගේ ප්‍රඥාවේ ඇහැ උපදින්නේ. අන්න ඒක දැන් ප්‍රඥාවේ ඇහැ අර නිකන් අර බෝම්බෙලිය නික ඒ අර පාර්සරේ නන්නාඳුරන පාර්සරය යන්නේ හම්බ වෙන්නේ අපිට නේද? අපි නන්නාඳුරන ඒවා තමයි අපි කාටත් ඔය පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ දැනගන්නේ ඉන්නේ යන්නේ කන්න බොන්නේ ඔක්කොම නන්නාඳුරන ඒවා අපි දන්නව නම් ඉතර වෙනානේ. ඇහිව ලිහල බලන්න ඕන. ලිහල බලන්නේ නුවණකින් නන්න දකින්නට පස්සතෝ නැති කිංචනන් දකින්නකොට් දකින්න විට මේ බලන්නාට දක්නහුට නැති කිංචනං කිංචනයක් නැහැ කිසිවක් නැහැ කියන කියනවා. එහෙනම් අපි නුවණයි උපදව ගත යුත්තේ. එහෙනම් නුවණ උපදින්නට නම් බාහිරින් ඇහෙනවා. ඒ ඇහෙන්නේ අපේ ගෝචරත්වයට, අපේ අත්දැකීමටයි ඇහෙන්නේ. ඒ ඇහෙන්නේ අපිට අත්දැකීමට කතා කරට භාග්‍යතුන් වහන්සේ කිසියම් වෙලාවකවත් කොයියම් වෙලාවකවත් අපේ අත්දැකීමට සමීප කරලා කතා කරාට එතන නිතරම තියෙන්නේ මොකද්ද? සත්‍යයක්. හැබැයි සත්‍යයක් ඇත්තම නැත්නම් හැබැයි ඒක අපිට හිතන්න යමක් තමයි යොමු කරන්නේ. දැන් මේ අපේ පද්ම අමහපු ඒ ප්‍රශ්නයත් එක්ක ගත්තට පස්සේ පංචඋපාදානස්කන්ධයත් එක්ක සම්බන්ධ කරලා මට හිතෙනවා ඒක අර තියෙන පංචඋපාදානස්කන්ධ වලට මේක කොහොමද වෙන්නේ? එහෙනම් අන්න ඒ වගේ කාරණයක් ඉස්මතු වුණා. අර එහෙම වුණොත් ඔන්න පංචඋපාදානස්කන්ධය කියලා එකක් තියෙනවනේ. අර බෝම්බේ තිබුණා කියනවා වගේ ඒක වෙන්නේ මෙහෙමයි කියලා කියනවා වගේ අන්න ඒකට ආනුෂය හරි වෙන ආශ්‍රව හරි කොහොමද බලපෑවේ හරි කියලා කිව්වා වගේ එකක් වෙනවා. අම්මා අපි නිතරම භාග්‍යතුන් වහන්සේ ගොඩාක් දුර යන්න ඕනේ පින්තුනේ අපිට. මේ කියන්නේ මම මේ කියන කාරණේට අපි කවුරු කාටත් හොඳට හුරු පුරුදු වචන දෙකක් නේ යෝනිසෝ මොකද්ද පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරය. බාහිරෙන් ඇහෙන්නේ මොකටද? ඇහෙන්නම යෝනිසෝ අපේ හිතන පැත්තේ ස්නතු කරන්න අහන දෙයට අනුරූපව. අන්න ඒක අපේ අපිට අදහසක් හැටියට තියෙනවා නම් අපිට ගොඩාක් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒක ස්වාමීන් වහන්සේ මේ ඒ අර මේ උදාහරණත් එක්ක කියපු ටික හරිම ලස්සනයි. මට හොඳට මේක වැටුණා. ඒ ගමම්ම මම මේ පංචඋපාදානස්කන්ධය තියෙන එකක් හැටියට අරගෙන නැහැ. නමුත් පංචඋපාදානස්කන්ධය කියන එක විතරයි අපිට හමු වෙන්නේ කියන එක මම කල්පනා කරනවා. එතකොට දැන් පංචඋපාදානස්කන්ධය දිහා බලනකොට දැන් ඔබ වහන්සේ මේ අර අනුසය කියන්නේ හටගැනීමේ හැකියාවක් කියනකොට මට අදහස තමයි දැන් ඒ අර සමුදය වෙන තැන සමුදය වෙන්නේ අනුසය නිසා. නමුත් අර ඒ නමුත් ආශ්‍රව නැතිව පංච උපාදාන ස්කන්ධයක් ඒ කියන්නේ මම පංච උපාදාන ස්කන්ධය උපාදා ගන්න ඉස්සර වෙලා උපාදාන කරගන්න ඉස්සර වෙලා පංච උපාදාන ස්කන්ධය හැදෙන තැන හැදීමට උපකාර වෙන්නේ අනුසයයි ආශ්‍රවයයි කියලා මට අන්න එහෙම හැඟීමක් එනවා ස්වාමීන් වහන්සේ. එකයි මම මේ නැවතත් මේ ප්‍රශ්න කරන්නේ ස්වාමීන් වහන්සේ.
හොඳයි අම්මා, ගොඩක් වටිනවා අම්මා. මේ ඊතලේ ඇවිල්ලා වැදු කොයි පැත්තෙන්ද ඊතලේ ඇවිල්ලා වැදුනි කියලා හොයනවටත් වඩා හොඳයි මේ වැදිච්ච ඊතලේ කොහොමද ගලවගන්නේ කියලා හොයා ගන්න උත්සාහයක් දරුවොත් ගොඩාක් වටිනවා. ඊට පස්සේ ඉතින් මේ ගලවගෙන සනීප වුණාට පස්සේ ඊතලේ ආපු පැත්ත කොහේ වුණත් ඒක අපිට ප්‍රශ්නයක් නෑනේ. ඒ වගේ දැන් පංච උපාදාන අපි කියමු ඒ වෙනුවට පංච උපාදානස්කන්ධය යම් අපිට කාටවත් හම්බු වෙන්නේ නෑ. හම්බු වෙනව නම් අර කුඩු වෙන ගෝඹයක් අපිට හම්බුනා වගේ. ඒ මොනෝති එතකොට මේ පංච උපාදානස්කන්ධය මට හම්බ වෙනවා. ඒක නෝනකින් දකීටක් නෝනින් දකිනකොට ඒත් හම්බ වෙනව නෙවෙයි. ඒත් ඊතර වීමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි කරනවනේ දැන් පංච උපාදානස්කන්ධය කියන දේ පැත්තකින් තියෙම පොඩ්ඩකට තාවකරි. රූපය කියන්නේ මොකද්ද? අපිට යන්න පුළුවන් තැන් ඒකනේ. වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාරය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? ඒක අන්න ඒක මොකද්ද කියලා හොයන්න යමු වෙන එක හරි වටිනවා. නැත්නම් අපි මොකද්ද වෙන්නේ? අර පොඩි කාලේ තියෙන යා කරන්න මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යා කරන කුරුල්ලට ගැලපෙන රූපේ මේ පැත්තේ ඉඳලා එහාට යා කරනවා හිම් මෙහාට යා කරනවා. මේකට මේක හරි මේකට මේක හරි හරි මේකටත් මේක හරි. දැන් ඉතින් ටීචර් ලොකු හරියක් දාලා ඉතාල හොඳයි දාලා ලොකු තරු ටීකුත් දෙනවා වෙරි ගුඩ් එකකුත් දෙනවා. ගානට යා වෙනවනේ. ඉතින් එහෙම එකක් නෙවෙයි අතරම මේක වෙන්නේ නේද? ඉතින් ඒ නිසා මේක බලන්න ඕන මේක අනුෂය නිසාද හටගත්තේ එහෙම නැත්නම් ආශ්‍රව නිසාද හටගත්තේ. ඊට කලින් මොකද්ද මේ රූපය කියන්නේ? මොකද්ද අන්න එතනින් යොමු වෙන එක ඉතින් අපි ඉන්න තැනින් යොමු වෙන එක අපිට ලේසියනේ අපිට අපේ අපේ ජීවිතේ අත්දකින අත්විඳින කාරණාත් එක්ක අර හිමු යොමු වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට ගොඩාක් වටිනවනේ.
හොඳයි. එතකොට ස්වාමීන් වහන්සේ බොහොම පිං මට මොකක් හරියට කාරණාව වැටුණා. ඒ සුනන්ද මහත්තයා අහපු ප්‍රශ්නය ගැන සුනන්ද මහත්තයාටත් මම ඉතාම මේ පිං දෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ෆයිනන්ස් මේ නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මට නිකන් අර එතන දැන් අර රූපය කියනකොට සතර මහා භූත හේතුව විදිහට පෙන්නනවනේ. අනිත් තුනට ඊළඟට නාම රූප මේ අද පස්ස පච්චය කියලා වේදනා සංඥා සංකාර පෙන්නනවා. ඊළඟට කද්ද විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් කියලා ඒ විග්‍රහ කරනවානේ. එහෙනම් දැන් මේ බලනකොට මට නිකන් හිතෙන්නේ වයිතු ඒ දැන් ඒ රූපය ගත්තත් ඇත්තටම දැන් සතර මහා මේ භූත කිව්වත් ආපහු නිකන් අර වන්දන මට නිකන් දැනෙන්නේ ඒකත් අර නාමයක් වගේම කියලා නිකන් ඇයි මේ රූප කියලා අමුතුවෙන් වෙන් කරන්නේ වගේ තරපක් මේ දැන් අපි අර භෞතික පැත්තක් නෙමෙයි මේක කියන්නේ තියෙන දෙයක් නෙමෙයි මට ගන්න ස්වභාවයක් ඒකත් නිකන් අර මට නිකන් දැනෙන්නේ ඒකත් අර නාම ධර්ම පැත්තක් වගේ ඒ වුණාට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අර වෙන් කරලා වගේනේ අනිත් ටික. දැන් අනිත් ಜಾති ටික ඔක්කොම බැලුවම නෑ නිකන් අර. ඇයි මේ ඒක අර ලෝකෙට අයිති පැත්තේ ඉඳන් ගෙනියන්න ඕන හින්දාද කියලා වගේ මේ නිකන් සමහර විට අදාළ නැති වෙන්න පුළුවන් මට මේ සුර දෙයක් වහන්සේට යම් අහසක් තියනදේ.
ඔව්. ඒක කියන්නේ ඇතරම කියන්නේ දැන් අපි ගත්තොත් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ගත්තත් ඒක අර මුලින් රූපේ තියෙනවනේ. දැන් එතෙන්දී අර රූපේ කියන අර කෙනෙකුට යොමු වෙන්න තියෙන මේ කියන්නේ ප්‍රවේශ වෙන්න තියෙන ඉඩකඩ රූපයත් එක්ක වැඩි. දැන් මහා රාහුල වාද සූත්‍රය වගේදී මේ භාග්‍යතුන් වහන්සේ රාහුල බද්‍රයන් වහන්සේට පැහැදිලි කරනවා රාහුල මේ රූපේ පිරිසිදු දකින්න කියලා. එච්චරයි පැහැදිලි කරන්නේ. අර කියන්නේ අපිට කියන්නේ යොමු වෙන පහසුකත් එක්ක වෙන්නට ඇති. මට ඒකාන්තයෙන් මේකයි
කියන්නේ. අපිට ප්‍රකට වැඩි නේද රූපේ
කියලා. අන්න හරි. අන්න ප්‍රකට වැඩි. ඊට පස්සේ මේ කවුද රාහුල සංඝන්සේ යහනෝ මේ වාග්යතුනාත මේ රූපේ විතරද? වේදනාව සංඥාව සංකාර විඥාන ඒකත් මේ දකින්න ඕන කියලා පැහැදිලි කරනවා. මේ ඒ සූත්‍රයට ගිලේ කාරණයක් එක්කම උපුටනේ බලන්න මගේ මම අර කියව අදහස විතරයි. කියන්නේ සූත්‍රයත් එක්කම බලන්න ඕන ඒකේ මගේ මතකයත් එක්ක ඉස්සෙල්පත් කරගෙන එතන ප්‍රකට දැන් එතන ඒ නිදර්ශනයත් එක්ක දැන් සතර සතිපට්ඨානේ හතරම කතා කරනවා නම් මේ හතරම කතා කරනවා. කීපයක් කතා කරනවා හතර අඩු නෑ. එකක් වශයෙන් මේ කියනවා නම් ගොඩක් තැන්වලදී කායානුපස්සනාව තමයි ගොඩක් දෙනෙකුට මේ භාග්‍යතුන් වහන්සේගේ සූත්‍රවල තනියෙන් අනුපස්සනාවක් තනියෙන් වේදනානුපස්සනාව තනියෙන් චිත්තානුපස්සනාව තනියෙන් ධම්මානුපස්සනාව කතා කරලා නැති නමුත් තනිව කායානුපස්සනාව පිළිබඳව සඳහන් කරනවා. අර ප්‍රකටත්වයේ තීව්‍රතාවයේ මත අර සමීපස්ත භාවය කියන්නේ කිට්ටුත් එක්ක වගේ තමයි එතනවලදී එහෙම මේ කතා කරලා තියෙන්නේ. කියන්නේ අපිට අපි ඉන්න තැනින් මේ අතරම යන්නට ඕනේ. අර ඒ කාරණාත් එක්ක අදහස ගත්තම හොඳයි. අර ප්‍රකටත්වයත් එක්ක අපිට දැනෙන හැඟෙන තැන් වලින් මේක කර යොමු විය යුත්තේ. අන්න ඒ කාරණියත් එක්ක අදහස ගත්තම හොඳයි.
එහෙමයි. ඒක දැන් අර මේක මේ අර හොයාගෙන හොයාගෙන යනකොට දැන් රූපය වුණා. ඒ කියන්නේ මේක මූලික වෙලා තියෙන්නේ අන්තිමට අර දෙකින් පිට ඒ කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත ඒ ස්වභාවයෙන් වගේනේ. දැන් ඒ එතන ඇත්ත දකින්න නැති හින්දා අපි රූපයකට ලං වෙනවා නේද? ඒ රූප ස්වභාවයක් කියලා. මට නම් මේ දැන් අපේ ශරීරය ගැන වුණත් අර කජ්ජනීය සූත්‍රයේදී එහෙම අර රූපණ කියන ස්වභාවය මතක් කරද්දි සීතෙන් උස්නෙන් මැසින දුරකින් ඔවා කියනකොට අපිට මතක් වෙන්නේ ශරීරෙනි. මේ ශරීරෙ නෙමෙයි මේ රූපනේ. කොමකින්ද රූපනේ කියන කතාව. ඒකට අර නිකන් පටන් ගන්නකොට මතක් හරි අර භෞතික ගතියක් වගේ එකකින් පටන් ගත්තට දැන් ඊළඟට මේකේ එහෙම ස්වභාවයක් කියන්නත් බෑ නෙමෙයි. කද්දෝ කියලා කියන්න බැරි වෙලකට අර දැනීම නැත්තම් දැනුවත් වීම එක මතනේ එහෙම දෙයක්ම නැවෙන්නේ වගේ. එතකොට අර දැන් සාමාන්‍යයෙන් අර අනිත් තුනට පස්ස පච්චා කියනකොට නිකන් අර ආයතනයක් සම්බන්ධ කරලා වගේ. හැබැයි මෙතන අර රූප කියනකොට එහෙම ගතියකට යන්නේ නැහැ නේද? සතර මහා භූත භූත ස්වභාවයක් කියන කයි අර අම්බ වෙන්නේ නැහැ වගේ ඒ ගතියක් තියෙනවා. ඒ වුණාට අර දැන් අතන දැන් අර තුනෙන් හොයාගෙන ගියත් ඊළඟට අර එතන විග්‍රහ කරන්නේ පස්ස කියනකොට නිකන් අර අපිට ආයතන එක්ක වගේ විග්‍රහ කළා වගේ නෙන්නේ. මේකට එහෙම නැහැ. ඊළඟට විඥානෙටත් ඒ වගේ එනස්තම් නේද නාම රූප පත්‍ය පියති. මම යන්නේ එතනම මේ මොකද්ද මේ කියලා වගේ සස්තකවි.
එතන අර විදියට කියන්නේ බුද්ධ වචනේ තුරමින් මේ ප්‍රත්‍යෙන් මේ ප්‍රත්‍යෙන් මේ ප්‍රත්‍යෙන් කියලා සිහිපත් කරන තියෙනවා. ඇතරම අපේ මහත්මයා අපිට මේ දැන් ස්වરૂපයක් දැන් ඒ කියන්නේ ඒක භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහයනේ.
එහෙමයි. ඒක තමයි.
ඔව්.
එතනින් එහාට ඉතින් හිතන්න බෑනේ. කියන්නේ.
ඔව්.
වෙන ඒවා දාන්න විදියක් නැහැ
නේ. දාන්න හරි ඔව්. ඒ කියන්නේ අපි මේ රූපය කියන්නේ මොකද්ද? අන්න ඒක ඔස්සේ තමයි හඹාගෙන යන්නේ. අර කාරණාවන් ටික දැන් ජාතිපත්‍ය ජරා මරණයන් ඒ වගේ ඒව මේ බුද්ධ වචනය. ඊට පස්සේ දැන් මොකද්ද? පස්සපච්චය වේදනා ඒ කාරණා නාම රූපච්චෙන් විඥාන ඒ ප්‍රත්‍ය ස්වභාවය අර ඒ ප්‍රත්‍ය ස්වභාවයේ කුළු ගන්නට තියෙන ඒ තැන්වලදී ඒ විග්‍රහය භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහය මෙන්න මේ ප්‍රත්‍යයෙන් කියන. දැන් ඒ ප්‍රත්‍යයෙන් මේකය කියලා අපිට අදහසක් ආපු ගමන්ම වෙන දෙය තමයි අපිට අර මේ එක බුද්ධ වාශිතයම පාදක කරගෙන අපි ඒක දැනුමක් බවට පත් කරනවා. ලස්සන මේ පුංචි උපමා උදාහරණයක් කියනනම් මේක අපේ ප්‍රතිපෝජනීය ලුක්සයින්හන්සේ මෑතකදී කරපු සාකච්ඡාවක ඉස්මතු කරපු කාරණය ඔයත් අහන්නත් ඇති. දැන් අපිට වෙන මෙහෙම දෙයක් ඔන්න හොඳට අහගමු. කන තියෙනවා, ශබ්දය තියෙනවා. දැන් මට ශබ්දයක් ඇහෙනවා. මේ වගේ පොඩි ශබ්දයක් ඇහෙනවා. ඇත්තටම මේ කනයි ශබ්දයයි පිළිබඳව කතා කරන්න පුළුවන් ශබ්දය දැන ගැනීමත් එක්කනේ. ඒක තමයි ඇසීමත් එක්ක ඇහෙන එක දැන ගැනීමත් එක්කනේ කනයි ශබ්දය ගැන කතා කරන්න පුළුවන්. ඕ එතකොට අපේ ගුරුතුමා මේ ශබ්දය දැන ගැනීමත් එක්ක තමයි, ඒ කියන්නේ කනේ දැන ගැනීමත් එක්ක, පාලියෙන් කියනවා චක්කු මේ සෝත විඥානය. කනේ දැන ගැනීමත් එක්ක තමයි කනක් සහ මේ මොකද්ද ශබ්දයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දැන ගැනීම නැත්නම් කනක් හෝ ශබ්දයක් ගැන කතා කරන්න බැ. ඒකනේ ඇත්තටම අපේ ජීවිතේ ඇත්තම ඇත්ත මේ
කතා සයින්හන්ස ওই ටික මම මේ දවස්වල අත්දකින්න. මොකද මගේ මේ පොඩි කනේ ආබාධයක් ඇවිලා දැන් දවස් දෙක තුනක් එක කනක් වට ඇහෙන්නේ නැති වෙලා
තියෙනවා.
අර හොඳට වෙනසක් නිකන් පේනවා මේ පැත්තෙන් දැන් අර ඇහෙන කොටයි ඇහෙන්නේ නැති කොටයි වගේ. ඒක මම නිකන් මතක්ුණේ ඔබ කියද්දි මම අර එතනත් මම බලන්නේ මොකද්ද මේ ඇසීම.
හොඳයි. හරි වටිනවා. ඔබතුමාට දුක් නිරෝධ සුවය ඉක්මනින් ලැබෙන්නට ඕන ආශිර්වාද කරනවා. අපි මේ ඉන්න හැමෝගෙම ආශිර්වාදය.
හොඳ තැනක්නේ
ජීවිතේ ප්‍රකට තැනින් එන එක හොඳයිනේ. ඒකත් හරි. ඒක එහෙමම තමයි. ඉතින් මේ අනේ එතෙන්දි ගත්තට පස්සේ අපේ මහත්මයා මේ දැන් ඇත්තටම දැන ගැනීමක් එක්කනේ කනශබ්දය ගැන කතා කරන්න පුළුවන්. අපිට අපේ ලෝකේ අපේ ගෝචර ඇත්තම ජීවිත අත්දැකීම. නමුත් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වචනේදී පැහැදිලි කරන්නේ ඔකේ අනිත් පැත්තනේ. සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං. අන්න අර මේ අංගුලිමාලට කියපු වගේ, කසිභාරද්වාජට කියපු වගේ මට කන ශබ්දය ගැන කතා කරන්න වෙන්නේ දැන ගැනීමත් එක්ක.
ඒ කියන්නේ සෝත විඥානයත් එක්ක තමයි අපිට කනයි සද්දේ ගැන කතා කරන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකේ අනිත් පැත්ත පෙන්නන්නේ නේ.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔකේ අනිත් පැත්ත. බුදුරජාණන් වහන්සේ සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං. අන්න දැන් මේ කතා කරලා තියෙන්නේ අපේ අත්දැකීමට නේද. හැබැයි අපේ අත්දැකීමට කතා කළාට කතා කරලා තියෙන්නේ සාකල්යයෙන්ම හත්පසින්ම වෙනත් පැත්තක්. අපේ අත්දැකීමටම තමයි කතා කරන්නේ. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ වෙනත පාවිච්චි කරන වචනේ මම ආපහු රිපීට් පුනරුච්චාරණයක් ඇටියට පාවිච්චි කරන්නම්. භාග්‍යතුන් වහන්සේ අපේ අත්දැකීමට ආමන්ත්‍රණය කරනවා, අපිට වචන ලං කරනවා. අපිට වචන ලං කරාට කාරණේ ලං නොවන විදියට ධර්මතාවය ලං නොවන විදියට ඒ පිළිබඳව හිතලා එතෙන්දි ඈතර වෙන විදියට. ලෝක සාමාන්‍ය සංසිද්ධියනේ පොඩි වචන දෙකක් සරල සිද්ධියක්. මොකද අපිට කනයි ශබ්දයයි ගැන කතා කරන්න පුළුවන් දැනගැනීමත් එක්ක. ඒකනේ ඇත්තම ඇත්ත කතාව ජීවිතේ සත්‍යම සත්‍ය කතාව. නමුත් භාග්‍යතුන් වහන්සේත් ඕකමයි පැහැදිලි කරන්නේ. ඒකේ අනිත් පැත්ත. අපිට කන ශබ්ද දැනගැනීම නිසා භාග්‍යතුන් වහන්සේ කන ශබ්ද නිසා දැනගැනීම සරලයිනේ. හරි සරලයි. උන්චි දෙයක් වචන වාක්‍ය දෙකක් නේ අපි කිව්වේ. මොකද අපිට තේරෙන්නේ දැනගැනීම නිසා කන ශබ්ද. භාග්‍යතුන් වහන්සේ ඔක අනිත් පැත්ත දේශනා කරනවා. කන ශබ්ද නිසා පටිච්ච උප්පජ්ජති චක්ඛු විඥාන. කනේ දැනගැනීම සරල වුණාට ඔතන කොච්චර ගැඹීරත්වයක් දුද්දස දුරනු බෝධ බව ගම්මේ වෙනවද කියවෙනවද. අන්න ඒ වගේ. දැන් ඒ වගේනේ. දැන් අපි මොකක් හරි දැන් අපිරුණ දැන් සාමිනාංශයේ ඔකට ලස්සන උපමාවක් කියනවා. මදුරෙක් විද්දට පස්සේ විදිනකොට තමයි අපිට කය පහස ගැන කතා කරමු. ඒ කියන්නේ ඔය කේන රූපති කියලා අපි කතා කරමු. ඔය මැසිමන් තුරුවන්ගෙන් කියලා. මදුරෙක් විද්දට පස්සේ තමයි අපේ කයයි පහසයි ගැන කතා කරන්න
පුළුවන්.
ඔව්. දැන් භාග්‍යතුන් වහන්සේ
දැන් අපි අත මදුරෙක් කනවා කියලා දැනගන්නේ අර විදීමක් දැනීමක් එක්කනේ. ඉස්සෙල්ලා මදුරුව ගැනවත් අත ගැනවත් දන්නේ නැහනේ.
අන්න හරි.
ඒ වේදනා ගතියනේ අපේ අවධානය යොමු වෙනවා නම් යොමු වෙන්නේ මානසිකාරේ.
ඒකත් එක්ක තමයි අපිට මේ කය පහස ගැන කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඕකේ අනිත් පැත්ත නේද? යා තථා භූතස්ස රූපං මේ මොකද්ද? මේ මොකද්ද මේ කායං අපරිබින්නම් කය නොබිදී තියෙන්න ඕන පොට්ටබ්බයක් පාතු භූත වෙනවා තජ්ජෝ සමන්න ඔය කසන්දර ඔක්කොම එක දැන ගැනීමත් එක ඔන්න ඒකෙන් යාතතා භූතස්ස රූපං අන්න ඒකෙන් යම් කිසි ස්වරූපයක් කිස්මතු වෙනවද ඒක රූපපාදානක්ඛන්දන් සංඝංගච්ඡති කියලා නේ පැහැදිලි කරන්නේ ඔය ඒ දැන් අපිට මොකද්ද මොකක් හරි ස්වරූපයක් වේදනාවක් එක්ක තමයි කය පාස. භාග්‍යතුන් වහන්සේ එතනදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද මේ මහා හත්තිපදෝපමේ භාග්‍යතුන් වහන්සේ අනුමත කරනවානේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඔක යනින් පැත්ත. සරලයි. අපිට ස්වරූපයක් හරි විඳීමක් හරි නිසා කය පහස. හැබැයි භාග්‍යතුන් වහන්සේ ඔකේ අනිත් පැත්ත. එහෙනම් ඔය කාරණා තුලින්ම මොකද්ද අන්න සුතයක් භාග්‍යතුන් වහන්සේ දෙනවානේ. හැබැයි ඒ සුතය අපේ පැත්තට ගන්න එක වැරදි. මොකද අපි සත්‍යවාදී නම් අපිට ඕකේ අනිත් පැත්තගෙන අපිට වෙච්ච දේ අපි බැලුවට පස්සේ ඒකයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණේයි සාකල්යන් හැම පැත්තකින්ම ගැලපෙන්නක් නෙවෙයි. මොකද එහෙම ගැලපෙන්නක් වුණොත් ඉතින් මට ගැලපුණොත් ධර්මීය ලෞකික වෙනවනේ. මේ මාගන්දියගේ චෝදනාවට ලක් වෙනවනේ. ඉතින් අන්න එහෙනම් අපිට අපේ ගෝචරන්තර හැබැයි ජීවිත අත්දැකීමට ලං කරලා කතා කරනවා භාග්‍යතුන් වහන්සේ. ඒ ලං කරන්නේම මොකටද? ඒ ලං කරන්නේම අපිට පරතෝ ഘോഷයක් කිට්ටු කරන්නේම අපිට යෝනිසෝ මනස්කාර උත්පාදනය පිණිසයි. අන්නේ කාරණය එක අපි පොඩ්ඩක් දැන් ඔබතුමාගේ අර මේ දවස්වල තියෙන අපහසුතාවයත් එක්ක කල්පනා කරද්දී ඇත්තටම මොනවා හරි දැනගැනීමක් එක්ක නේද කණයි ශබ්දයයි කියලා කතා කරන්න පුළුවන්. නමුත් ඔව් නමුත් භාග්‍යතුන් වහන්සේ ඔකේ අනිත් පැත්ත. එහෙනම් මේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කියන කාරණයට අවධානය යොමු කිරීම අර හිතන්න විමසන්න ඉඩ හසර පෑදෙනවනේ එතන නේද? අනේ කාරණේත් එක පොඩි අදහසක් ගත්තම හොඳයි. තිරුවන් සරණයි.
අර මම අර ඔකේ තියනවානේ අර මේ ඉස්සර මම මේ අපේ කටුකුරුන් දේශාන් වහන්සේ ඇසුරු කරන කාලේ උන්වහන්සේ මේ අතේ ඇඟිලි පහ පෙන්නලා හරි ලස්සනට විස්තර කරනවා මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ඇඟිලි පහට දානවා. මේ එතකොට ඒකෙදි කියන්නේ අර විහිළුවට වගේ කියනවා පස්ස ඉස්සරහට දාන්න එපා කියලා. එතකොට අර එහෙමයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ කියන්නේ අපි අර අද්දකින් පැත්තෙන් බැලුවොත් ඇත්තටම වේදනාවනේ ඉස්සලා අපිට එන්නේ. ඒකත් එක්ක ඉතුරු ටික එනවා වගේ ඒක මේ. හැබැයි අර අපේ සාමිනහංශ මේ මදුපිණ්ඩික සූත්‍රෙත් තින්නම් සංගති පස්සෝ කියලා ඊට පස්සේ තමයි පස්සපච්චා වේදනා නේද?
ඔව්.
ඒකට අර වේදනා පස්සපච්චා කියනවා. ඒ වුණාට යං වේදේති තමයි තන් සංජානාති කියන්නේ.
ඔව්.
එහෙම එකකුත් තියෙනවා. ඒකත් එක්ක තමයි මං අර ඉස්සෙල්ලා හපු එක දැන් මේ ಜಾති තුනකට පස්සපච්චයා කියලා විග්‍රහය දෙනවනේ ওই පහේදී රූපයි විඤ්ඤාණය කියන ඉතුරු තුන. වේදනාවත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන් එහෙම සංඥාව සංකාරය ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියන්නේ. අපි අනිත් එකට එහෙම ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියන්නේ නැහැ. නේද?
ඔව්.
එන්දිනේ කමකට හිතු මේ ඇයි මේ කියලා. මේ දැන් රූප ඔය එකක්වත් ඉතින් හොයාගෙන යනකොට මේ එක එහෙම එකක් මතුවෙන්නේ නැහැ. ඒුණාට මේක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවනේ නේද?
මහාවීරල සූත්‍රෙත් පැහැදිලි කරනවනේ නේද? මොකද වේදනාවයි සංඥාවයි සංකාරයයි එකටද තියෙන්නේ වෙනවද තියෙන්නේ හරි එහෙමත් අහනවා නේද? එතෙන්ද ඒව එකට තියෙන්නේ කියලා කියනවා. ඒකේ වැඩේ තියෙන දැන් අපි එකටද තියෙන්නේ වෙනවද තියෙන්නේ කියලා ගියපු ගමන් අන තියෙන දෙයක් බවට කියනවා නේද?
අපේ ජීවිතය ගලපන්න යනවා.
අන්න හරියෝ. අපිට අර මේ බුද්ධ වචනයක් මන් නෙවෙයි මම මේ ටිකක් වෙනස් කතාවක් මේ කියන්නේ. ඔව් මේ පොඩි උපමාවක් මොනවද මේ ලෝක පූජිත සටන් නළුවෙක්ව සටන් කරුවෙක් කියන්නේ බෘස්ලි කියලා කිව්වම කවුරුද දන්නවනේ. එයාගේ ප්‍රකාශනයක් තියෙනවා මේ එයා කියනවා මං එක්කෙනෙක් මේ ක්‍රම 1000කින් ගැහුවොතින් ක්‍රම 1000කින් ගැහුවොතින් මං ඒකට බය නැහැ කියලා කියනවා. හැබැයි මං බයයි එකම පාර දහස් වතාවක් පුහුණු වෙලා ගෙහුවොත් මං අන්නේ ඒකට බයයි කියලා කියනවා. මේ කියන්නේ එයා කියන්නේ සටන් නළුවෙක්නේ. අන්න ඒ වගේ දැන් අපිට පුහුණුවක්ම තියෙනවාද? මොකද්ද රූපය කියන්නේ? මොකද්ද වේදනාව කියන්නේ? අර එක කාරණේ අල්ලගෙන මේක පස්සේ හඹා ගන්න පුළුවන්කමක් තියෙනවා. මම මේකෙන් කියන්නේ අපිට අපි දන්නේ නැහැ මොකද්ද මේ අපිට මේ ගෝචර වෙන්නේ ඒකමද කියලා. නමුත් අර එහෙම එකක් ඔස්සේ හොයාගෙන යන්න පුළුවන් නම් හරි තමන්ට තේමා වෙන කාරණයක් ඔස්සේ ඒ පුළුවන් තරම් හොයාගෙන යනවා. ඒක ඔස්සේ හොයාගෙන යන්න ඕන. ඔස්සේ හොයාගෙන ගිහලා ඊට පස්සේ ඒකේ ගුරුවරයෙක්ගෙන් අහනවා, කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අහනවා. ඔය විදිහට අහා මේක පිරිසුදු කරගෙන කියන්නේ වැරදි දෘෂ්ටි වලට එවෙන්නේ මේව කරගෙන අන්න ඒ විදිහට යමු වෙන පුළුවන් නම් හරි වටිනු. තින් අර හැම පැත්තෙම ඉතින් මේක මේ ඇද හිතන්නනේ තියෙන්නේ හිතීමට යමු කිරීමනේ. ඉතින් එහෙන් මෙහෙන් දදා උඩු යටි කුරු කර බලන්න කියනෝනේ නේද? හැම පැත්තෙම මේක කොහොමද අපිට දැනට තියෙන මේ වැරද්දක් තමයි අපිට අපු කොයි පැත්තෙන් බැලුවත් මේක මෙහෙමනේ කියලා අන්න අපිට උත්තරයක් ලැබෙනවා. දැන් ගොඩාක් දෙනෙකුට එන කාරණේ තමයි දේශනා අහලා ස්වාමීන් වහන්සේලා මතක් කරලා මේ කතාවක් නැති තැන කතාවක් හදාගෙනනේ මේක මෙහෙමනේ වෙන්නේ කියලා. ඒක මොකද්ද වෙලා තියෙන්නේ? ඒක අපිට මනසට අරමුණක් හැටියට දැනුමක් හැටියට ඇවිල්ලා. එතකොට ඒක මොකද්ද නේද? අපි බොහොම සියුම් විදියට ඇත්තටම අර රළු මට්ටමින් නෑ. හැබැයි පේන නැති මට්ටමින් කොහෙන් හරි මේ අපේ තියෙන ඉතින් මේ ගතිය තමයි අපේ සබා මේ වංචනික හිත අපි හරියට රවට්ටනවනේ. හරියට රවට්ටන්නේ. ඉතින් අපේ මේ නිහින තුච්ච ඒ කියන්නේ වාග්යතුනාසේ දාන තියෙන අන්තිම මේ නරකම නම්බරින් මේ හිතට ආමන්ත්‍රණය කරනනේ ගිහිල්ලා කොහෙන් හරි ගැට ගහනවා. ඉතින් මේ සුදුරෙදි සුදුවත් පොරෝගෙන සිල් ගන්න ලීලාවෙන් පිහිනේ ගහන් ඇවිදා ඇනලා දානවා අපිට. ඉතින් අර ඒ වගේ වැඩ තමයි ඉතින් ඇත්තටම වෙන්නේ. අර ඒකම කාරණා ඉතින් එහෙම තමයි තින්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
මෙතෙන්ට යමක් එකතු කරන්න අවසර ලැබෙනවද ස්වාමීන් වහන්සේ?
හොඳයි.
දැන් අවුරුදු මං හිතන්නේ 2017 හරි 18 හරි වෙන්න ඇති. මේ කොග්ගලගේ මහත්මයාගේ තිබුණා සාකච්ඡා මාලාවක් අපි එකතු වෙලා සාකච්ඡා කරනවා දැකපු එහෙම. ඒ වෙලාවේ මම මේක ගෙනාවා. පොකුලි මහත්තයාට මතකද නැද්ද දන්නේ නැහැ. මම මේ කන්දක් නගමින් හිටියා මේට 1000ක් විතර. ඒකකොට මට නිතරම හිතෙනවා කකුල් දෙක ගැන, මේ ඇවිදින එක ගැන. ඉතින් මම කල්පනා කරනවා මම සිහිය යොදන්නේ එතෙන්ට. එතෙන් වම දකුණ කිය කිය ගිහිල්ලා එතෙන්දී ඉතින් වෙන විස්තරක් දකින ගමන් මෙහෙම නගින ගමන් ඉතින් මම හිතන මොකද්ද මේ වම දකුණ කියන්නේ කියලා කකුලට එහෙම තියාගෙන යනකොට ටිකෙන් ටිකට කියන්නේ පැයක්මාරක් යන්නේ ඇති. මේ ඊගාවට මට හිතුණා මේ කකුලේ කියන්නේ මේ මෙතන තියෙන තද ගතියනේ මට දැනෙන්නේ. එහෙනම් මට දැනෙන්නේ මොකද්ද? තද ගතිය. ඊගවට තද ගතිය දැනෙනකොට මම දැක්කා තද ගතිය එතන ටිකක් ඉන්ටරෙස්ට් වුණා. මොකද මුල් තියෙනවා, ගල් තියෙනවා, මේ පුංචි පාරේ යන්නේ එක එක විදියටයි දැනීම මෙහෙම ගොඩක් වෙනස් වෙනවා. එතකොට ඒක නිසා මං හිතනවා මේ තදගතිය මේක තමයි පටවි. ආ පටවි ධාතුව කියලා මට එහෙම වැටහිම එනකොටම මගේ සිත මං හිතන්නේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ දැනීමටම යොමු වුණා. ඕ කියන්නේ දැනීම මේකනේ දැනෙන්නේ කියනකොට මේ පටවි එහෙම එනකොටම මට පෙනුණා කෙලින්ම මේ දැක්ක පටවි කියන්නේ. එතකොට මගේ හිතාව පටවි කියන්නේ ඉතින් මේක මේ ස්වභාවයක් බව මම කලින් දන්නවනේ. එතකොට මට කෙලින්ම ආව පොඩි ටනල් විෂන් එකක් වගේ ටනල් එකක් වගේ නිල් පාටට නිල් දම් පාටට නිකන් බලාකුළු වගේ එහෙම කියන දුමක් වගේ චුට්ටක්. ඒකත් එක්කම මම දැක්ක මෙතන මොකුත් නැහැ නේ කියන එක. ඒ නැහැ කියනවත් එක්කම ඒ ක්ෂණයම අනිත් පැත්තෙන් ආව කකුල කියන එක. එතකොට මට පෙනුනා මේ දැනීමටයි කකුල කියන්නේ කියලා. එතකොට එතනම පංච උපාදානස්කන්ධය උපන්න නිත මම ඕකේ හැපි හැපි ඉන්නවා මෙතන දැක්කේ මොකද්ද කියලා මේ ළඟදී තිබිච්ච ධර්මදේශනා අනුව ඒක හෙව්වේ. පොග්ගලගේ මහත්තයාට මතකද දන්නේ නැහැ. එතකොට තමයි අපි පොග්ගලගේ මහත්තයා ඒ වෙලාව නම් ඔපිව්වා මේ අර දැනීමටයි කකුල කියලා ගත්තේ. එතනයි රූපය ආවේ කියන එක. තෙරුවන් සරණයි. මම කිය යුතුද නැද්ද දන්නේ නැහැ. මම ඔන්න කිව්වා ආයිමත්. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.